භාවනාවෙන් ආධ්‍යාත්මික පරිවර්තනයක් ප්‍රතිඵලයක් හොයාගෙන යන පිළිසක් විදිහට ඒ ගමන කොයි විදිහටද සිද්ධ වෙන්න ඕනේ? භාවනාවෙන් ලැබෙන සාමාන්‍ය ප්‍රතිඵල නෙමෙයි, සාමාන්‍ය මනුස්ස ජීවිතයේද ලැබෙන ප්‍රතිඵල නෙමෙයි, ඒවා කොහොමත් ලැබෙනවා. ඉන් එහාට බඳු සුදුසුකම් වලින් අප යුක්ත වෙන්න ඕනද? ඒ ලෞතුරු නැතිනම් උතුරු මිනිස්සුන් නැතිනම් ආධ්‍යාත්මික ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් අප මේ කල්යාණ මිත්‍රවරුනි කැමිනෙන්නේ. දැන් මූලික වශයෙන් කාරණා දෙකක් පිළිබඳව අපේ අවධානය යොමු වුණා. එකක් තමයි මේ අප ඉන්නේ සංසාරයේ බව. අපට අමතක වුණත් විවිධ වූ වේශ නිරූපණයන් සහ සැරසිලි නිසා මේ සංසාරයක් තේ අපට නොපෙනුනාට අප විනිවිද දැක තේරුම් ගත යුතුව තිබෙනවා. මේ සියලුම සැප සියලුම සුඛෝපභෝගී ජීවිතේ මේ හැම දෙයක්ම යටින් තියෙන්නේ සාංසාරික ගින්න බව. අදර කොයි වෙලේ මේ වතුර හැලිය ඔබත් මාත් හතුටින් සිනාවෙන් සැපයි කියා කෙලිසෙල්ලම් කරන මේ වතුර හැලිය උතුරු නාම අන්න එතකොට අපිට තේරෙනවා මේ මොකද වුනේ. ඉතින් ඕන වෙලාවක කල්යාණ මිත්‍රවරුනි මේ සාංසාරික දිය හැලිය උතුරන්නට පුළුවන්. දැන් අපිට අද හොඳයි කියලා හිතෙන සැපයි කියා තේරෙන ඒ හැම දෙයක්ම හරියට හොඳට පීනන්න පුළුවන් වතුර හැලියක් වගේ කකුලේ පුට ලැබුණු නිරෝගීකම වුණත් ධනිය වුණත් මිත්‍රත්වයන් වුණත් අනතුරු වුණත් ඒ හැම එකම සැප ආස්වාදයක් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් නිරෝගීකම ප්‍රශ්නයක් වුණහම ඒ කොපමණ දුකක්ද? නිරෝගීකම රෝගී බවට පෙරළුණහම, පොහොසත්කම දුප්පත් බවට පෙරළුණහම, මිත්‍රත්වය මිතුරු බව සතුරු බවට හැරුණහම, ආස්වාදයේ ආදීනවය වුණහම කල්යාණ මිත්‍රවරුනි අන්න එතකොට අපිට හිතාගන්න බෑ මේ මොකද උනේ ඇයි මෙහෙම උනේ එහෙම වෙන්න පුළුවන් නිසායි එහෙම උනේ අපි හිතුවට ඒක වැරද්දක් කියා ලෙඩ වෙන එක වැරද්දා තරහ වෙන එක වැරද්දා ප්‍රශ්න ඇති වෙන එක වැරද්දා එහෙම වෙන්න හොඳ නෑ ඉතින් ඒ නිසා සමස්ත ලෝකයේම බලන්නේ එහෙම ප්‍රශ්න ඇති නොවන විදිහට ගැටලු ඇති නොවන විදිහට මේ සාංසාරික දියහැලිය දිගටම තියාගෙන ඉන්න. නමුත් මොන විද්‍යාව මොන තාක්ෂණය මොන යන්ත්‍ර සූත්‍ර මොන ගුප්ත ශාස්ත්‍රය මොන බලය තිබුණත් කල්යාණ මිත්‍රවරුනි මේ සාංසාරික නීති රීති මූල ධර්ම න්‍යායන් ඒවා ක්‍රියාත්මක වෙලා මේ අපේ මේ ගිනි අභ්‍යන්තරයේ තියෙන ගිනි පුපුරු ඇවිලීම වළක්වන්නට බෑ. ඉතින් ඒ නිසා මේ පළවෙනි කාරණය මේ සංසාරයේ තේරුම් ගන්න එක හැම ප්‍රශ්නයක්ම විනිවිද සංසාරයේ දකින්න. ඉතින් එහෙම නොදකින නිසා ඔබත් මාත් මේ සැප පිළිබඳ තියෙන ආශාව නිසා සතුට පිළිබඳ තියෙන ආකර්ෂණය නිසා ඒ අප ඇලුණු ආකර්ෂණයේ උණු සතුට හොයාගෙන සැප හොයාගෙන මේ සංසාරේ පුරාම ඇවිදින මේ ජීවිතේ ඇවිදින ත්‍රමේ ඇවිදින්නේ සැප හොයාගෙන සතුට හොයාගෙන කොහෙ හරි ඇති කියලා කවුරු හරි ළඟ ඇති මා ළඟ නැහැ හැබැයි කවුරු හරි ළඟ ඇති ඉතින් මගේ සතුට තියෙන පුද්ගලයා හොයාගෙන යනවා මගේ සතුට තියෙන තැන් හොයාගෙන යනවා පොට්ටපත් හොයාගෙන යනවා ඇඳුම් පැළඳුම් හොයාගෙන යනවා අපව සතුටටපත් කරන ආභරණ හොයාගෙන වාහන හොයාගෙන ගෙවල් දොරවල් හොයාගෙන යනවා ඒ ගමනට තමයි සාංසාරික ගමන කියන්නේ ඉතින් අපිට මුණ ගැහෙනවා කිසියම් දෙයක් අප ඊට කියනවා සැප කියා මේ ජීවිතයේදී ඔබටත් මටත් මුණ ගැහෙනවා කිසියම් ස්වභාවයක් අපේ හිත පිනවන ඊට අප කියනවා සැපයි කියා. ඒ අර දියහැලියේ සැප තමයි. ඉන් එහා සැපක් කල්යාණ මිත්‍රවරුනි ජීවිතේට සාමාන්‍යයෙන් මුණ ගැහෙන්නේ නැහැ. අපි ඔය දන්න කියන හයිවාරු ගහන පුරසාරන් දොඩන ඕනෑම සුඛ විහරණයක් අරගෙන බලන්ද ඒ සැප ඇතුලේ දුකෙහි බීජ තියෙනවා. ඒ සැප ඇතුලේ වෙනස් වීම තියෙනවා. ඒ සැප අපි කාගෙන් හරි ගන්න. කෑමකින් වෙන්න පුළුවන්, චිත්‍රපටියකින් වෙන්න පුළුවන්, කාගෙන් හරි ගන්න. පුද්ගලයෙක්ෙන් ගන්න. ඉතින් අපි කියන්නේ කැමති නැති වුණත් ආඩම්බරෙන් කිව්වත් ඇත්තටම ලැජ්ජා විය යුතු කාරණයක් අප හැම දෙනාම සැප යදින යාචකයන් මේ අපි මුළුමහත් ලෝකෙම මුළුමහත් විශ්වයෙන් අප ඉල්ලා සිටිනවා සැප දෙන්න සැප දෙන්න ඉතින් අපි ක්‍රම පහකින් ඉල්ලනවා. ඇහෙන් ඉල්ලනවා සැප. ඔය ඇහැට වර්ණයි හැඩයි පෙවුනට ඒ හැම හැඩයක්ම වර්ණයක්ම ඇතුලෙන් හිත ඉල්ලන්නේ සැප. ඉතින් කනින් සැප ඉල්ලනවා. ඔය විදිහට මේ ආයතන හයින්ම අපි ඉල්ලන්නේ සැප. ඉතින් අපි මේ සැප සිංගන යාචකයන් පිළිබඳ මේ සාංසාරික වාසීන්ට අප දවසක් කිව්වා අපි හැමදෙනාම සංසාරයේ ආදිවාසී. කොපමණ අපේ සාංසාරික වයස කීයද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ හිතන්නත් බැ මේ අපේ සංසාරයේ වයස මුලක් කියන්න බැරි තරම් සාංසාරික වයස දීර්ඝයි. ඉතින් අප හැමදෙනාම මේ සංසාරයේ ආදිවාසී. ඉතින් එදා ඉඳලා අද වෙනකල් අපි පුළුවන් හැටියට සැප හෙව්වා. සැපයි කියලා දෙයක් අපට මුණ ගැහුණා. ඒ සැප විඳා, ඒ විඳි සැප තියාගන්න හැදුවා. අපේම ඇඟිලි අතරින් හරියට ගත්ත වතුර දෝතක් වගේ අපෙන් ගිලිහි ගියා. ඔය හැම සැපක්ම අපේ අතට පත්තුණා සැප. හැබැයි ඒ පත්තුණු සැප අතටපත් සැප අපෙන් ඈත්ව ගිහිල්ලා තියෙනවා. අපව දුකටපත් කරමින් නිකම්ම නෙමේ සැප අපෙන් සමුගෙන ගිහිල්ලා තියෙන්නේ අපව අඬවමින්. ඉතින් එහෙම මේ හඬවන්නට පුළුවන් දෙයකට සැපයි කියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය තමයි ඔබත් මාත් මේ ආධ්‍යාත්මික ගමනේදී මුලින්ම නැගුවේ. මේ ජීවිතේ සපුරාම සැපෙන් පිරීලා නම් මේ ලෞකික ජීවිතය, පුහුදුන් ජීවිතය, එදිනෙදා ජීවිතය තුල නැත්නම් කිසිම දුකකට ඉඩක් එහෙමනම් අපිට ඕනේ වෙන්නේ නැහැ. අමුතුවෙන් ආධ්‍යාත්මික ගමන නිවන නෑ. එතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය කිසිම දෙයකින් විසඳන්න බෑ. සාස්තර අහලවත්, සෙත්සාන්ති කරලවත්, යන්තර දාලවත්, තොවිල් නටලවත්, ඉන් එහා තියෙන අද තියෙන කිසිම විද්‍යාවකින් ඒක විසඳන්න බැරි ප්‍රශ්නයක් තියෙන අන්න ඒ ප්‍රශ්නය තමයි දුක කියලා කියන්නේ. ඉතින් මේ සැප හොයාගෙන යන පිරිසකට බුදුහාමුදුරුව කිව්වා ඔය පාරේ ගිහිල්ලා නම් ඔය හොයන සැප කවදාවත් ලැබෙන්නේ නැහැ. සැප වගේ දෙයක් ලැබෙයි. නෑ, ඉමිටේෂන් සැපක් ලැබෙයි. නියම සැප නෙමෙයි. මාත්තු කළ සැපක් ලැබෙයි. මේ දුක දුක වටේ සැප මාත්තු කරලා තියෙනවා. එහෙම මාත්තු කළ සැපක් තමයි ඔබත් මා ජීවිතේ විඳින්නේ. ඊට කියනවා කම් සැප කියලා. කම් සැප කියන්නේ මේ ඔය ඉන්ද්‍රියන් මාර්ගයෙන් කෑමක් කාලා, කතා බහ කරලා ඒ ලබන සැපක් තියෙනවනේ. ඒ සැප දුක වටේට සැප මාත්තු කරලා. ඔය බලන් ඉන්නකො පාරේ ඔය මේ රන් ආලේප කරුවන් කරන දේ කුංචි බැටරි කැල්ලක් දෙකක් තියාගෙන මේ මලකට කාපු ඒවා අරගෙන රිදී කරලා දෙනවා, රත්තරන් කරලා දෙනවා. රත්තරන් වගේමයි රිදී වගේමයි. හැබැයි වගේම වුණාට රිදී නෙමෙයි, රත්තරන් නෙමෙයි. මාත්තු කර මේ මාත්තු යනවා. හැමදාම ගියාම ආයෙ අර මලකට තමයි තියෙන්නේ. ලස්සනයි කියලා, වටිනවා කියලා මේ මලකඩ ටිකක් තමයි අපි පළඳගෙන ඉඳලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට මෙහෙනම් සැබෑ සැප කොහෙද තියෙන්නේ? දේ ප්‍රශ්නය තමයි සාකච්ඡාවට බඳුන් වී එහෙමනම් සැපක් නැද්ද? සැපක් තියෙනවා නම් කොහෙද තියෙන්නේ? අන්න ඒ මූලිකම අවශ්‍යතාවය සාංසාරික සත්‍යයන් වන සංසාරයේ ආදිවාසීන් වන ඔබටත් මටත් බලපාන ඒ මූලිකම කාරණේට ධර්මයෙන් දෙන එක එල්ලේම දෙන ඍජුව දෙන එහාට මෙහාට වනලා නෙමෙයි ඍජුව දෙන පිළිතුරක් තමයි තියෙනවා. නියම සැප කොහෙද තියෙන්නේ? අන්න ඒ කාරණේ තමයි. එතකොට කොහෙද තියෙන්නේ? එහේ තියෙනවා නම් කොහේ හරි ඉතින් අපි ගිහිල්ලා හොයාගන්නට ඕන. තියෙනවා. හැබැයි වැහිලා තියෙන්නේ. කොහෙද තියෙන්නේ? Taman තුලමයි. ඉතින් මා තුල තියෙනවා නම් මෙහෙම නියම සැපක් මාත්තු නොකල සැපක්. ඉතින් ඇයි ඒක මේ මට පේන්නේ නැත්තේ? ඇයි මට ඒක විඳින්න බැරි? ඇයි අපි මේ මෙච්චර මහා සම්පතක් නිධානයක් භාණ්ඩාගාරයක් තියාගෙන මේ යාචකයන් පිරිසක් වෙලා ඉන්නේ? ඒ සැප මේ වැහිලා තියෙන නිසා. මේ තොගවසෙන් සිල්ලරට පදික වේදිකාවේ විකුණන්න නැති නිසා. එහෙම පේන්න නැහැ. වැහිලා තියෙන්නේ, වහගෙන ඉන්නේ, ආවරණය වෙලා තියෙන්නේ. කවුද මේ තමන්ගේ නියම සැප ආවරණය කරලා තියෙන්නේ? තමන්මයි. එතන මේක තමන් පිළිබඳ ගැටලුවක්. මේක වෙන කෙනෙක් එක්ක කතා බහ කරලා රණ්ඩු වෙලා නඩු කියලා පොලිසිය ගිහිල්ලා හුනියක් කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක තමා තුළින්ම විසඳාගත යුතු ගැටලුවක්, මේ සාංසාරික ප්‍රශ්න. එතකොට අන්න තමන්ම තමන්ගේ සතුටට බාධා කරනවා, වෙන කවුරුවත් නෙමෙයි. එහෙම බාධකයන් පහක් තියෙනවා. ඒ ගැන අප කතා කළා, නීවරණ කියලා. එතකොට කල්යාණ මිත්‍රවරුනි, අපේම ආධ්‍යාත්මික සුවයට බාධා කරන මේ මහා ධනයක් අපට උරුමව තියෙනවා. හැබැයි ඒ ධනය අපට නොදී අපව සිඟමනේ යවලා තියෙන්නේ කවුද? මේ නීවරණ පහ. මේ මේක හරි කනගාටුවට කාරණේ. පොඩි දෙයක් එහා මෙහා වුණාම අපි කම්පණයටපත් වෙනවා, දුකටපත් වෙනවා, ඔක්කොම ඉවරයි කියලා හිතනවා. එහෙම නෑ. මේ හරියට මේ සාක්කුවේ තියෙන කීයක් හරි නැති වුණාම කෙනෙක් කම්පා වෙනවා නම් එයා හිතනවා නම් එයා සතු සියලුම දේපල තමයි නැති වුණේ කියලා. හැබැයි මහා ධනයක් බැංකුවේ තියාගෙන තියෙන බව දන්නේ නැතුව. ඉතින් ඒක මොනතරම් අවාසනාවක්ද? එහෙම තමයි අපි කවුරුත් දුක් වෙන්නේ, සුතුම් මෙලන්නේ, අඬන්නේ, වැළපෙන්නේ. ওই ජීවිතේ යම් යම් දේ වුණාම ඔක්කොම ඉවරයි, ආයෙ ජීවත් වෙලා වැඩක් නැහැ. අපරාධ මෙච්චර කාලයක් මහන්සි වුණේ කියා කම්පණයට, දුම්නසට, පීඩණයටපත් වෙන්නේ අපේ සැබෑ නිධානය ගැන නොදැන. ඒ තමයි ඉතාම අවාසනාව. අපේ සැබෑ ආධ්‍යාත්මික භාණ්ඩාගාරයේ පිරී ඇති බව නොදැන. මහා ආධ්‍යාත්මික ධනයක හිමිකරුවෙක් කියන කාරණය අමතක වෙලා. ඒ අමතක කරවලා කවුද කරවලා තියෙන්නේ? මේ නීවරණ පහ. ඉතින් නීවරණ කියන්නේම ඒ ආධ්‍යාත්මික සතුට වහලා තියෙන නිසා. ඒ නිසා මේ පස් දෙන අඳුනා ගන්නට ඕනේ. මෙයා මේ පස් දෙන අඳුනා ගන්න නැතුව යන ආධ්‍යාත්මික ගමනක් භවනාවක් නැහැ. ඉතින් කෙනෙක් කියනවා නම් මේ නීවරණ වැඩක් නැහැ, නීවරණ ඕනෙත් නැහැ. හැබැයි භාවනා කරන්න පුළුවන්. භාවනා කරාම මේ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ විය නොහැකි දෙයක්. අනිවාර්යයෙන්ම නීවරණ මුණ ගැහෙනවමයි. මුණ ගැහුණාම නීවරණ අඳුනා ගන්නට ඕන. එතකොට නීවරණ තියෙනකොට තියෙන බව දැනගන්නට ඕන. එතකොට තියෙන නීවරණ අඳුනා ගන්නවා. තමන්ගේ හිතේ තියෙන නීවරණ. එතකොට විවේකයෙන් භාවනා කරන්න ගියාම අර කෑ ගහන හිත, අර ආපහු පුරුදු ජීවිතයට ඇදගෙන යන නීවරණයේ කාමච්ඡන්දය අඳගන්න. ඇස් වහගත්ත ගමන් ඔය ආධ්‍යාත්මික කාරණා නෙවෙයිනේ හිතෙන්නේ. අර එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, නෝනාගේ ප්‍රශ්න, මහත්තයාගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, බෝම්බ ප්‍රශ්න, බස් එකේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, ඕවත් ඔය කාමච්ඡන්දේ, ඔය ඔක්කොම සිතිවිලි එන්නේ කාමච්ඡන්දේ. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ සැප තියෙන්නේ ඕවගේ. ඕවගේ තමයි සැප තියෙන්නේ. ඉතින් ඒ සැප හොයාගෙනනේ අපි සංසාරේ එදා මෙදා තුර ආවේ. ඔය කාමච්ඡන්දේ නියමුවා කරගෙන, කාමච්ඡන්දේ මඟ පෙන්වන්නා කරගෙන ඉතින් භාවනාවට ආවම ඒ කාමච්ඡන්දයම ඇවිත්
අන්න වහලා දානවා. භාවනා අරමුණත් වහනවා, භාවනාවත් වහනවා, මොකටද වාඩි උනේ කියන කාරණයක් අමතක කරවනවා. හැයක්ම භාවනා කරා කිව්වට අර සිතිවිලි ඔස්සේ තමයි හිත 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 ඉන්නේ. ඔය කවුද හිතන්නේ? කාමච්ඡන්දේ ආවතුනගන්න. අඳුනගෙන ඒ සිතිවිල්ලක් එක්කම ඒ සිතිවිල්ල පස්සේ දුවන්න එන පෙළඹවීම අඳුනගෙන එයාම අතහරින්න. මෙච්චර කාලයක් එයා පස්සේ ආවට කමක් නැහැ සංසාරේ. හැබැයි මේ භාවනාව තුළ එයාම අතහරින්න. එයාට තනියම යන්න හරින්න. ඉතින් ඔය විදිහට හිත දුවන හැම අවස්ථාවකම ඊට හේතු අඳුනගන්න. හිත එකඟ නොවන විට ඊට හේතු තියෙනවා. නිකම්ම නෙමෙයිනේ හිත එකඟ වෙන්නේ නැත්තේ. ඉතින් ඒ හේතු ටික එහෙම්ම තියාගෙන කොපමණ උත්සාහ කරත් හිත එකඟ කරන්න වෙන්නේ නැහැ. හිත විසිරෙන, හිත වික්ෂිප්ත වෙන, හිත අවුස්සන හේතු එහෙම්ම තියෙනවා. ඒ විස බීජ එහෙම්ම තියෙනවා. ඒ විස බීජ ටික අභ්‍යන්තරේ තියාගෙන උත්සාහ කරනවා නම් හිතක් සමාධිගත කරන්න ඒ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය හිත අවස්තන කරුණු පහ අඳුනගෙන, ඒ කියන්නේ ඕනෑම මොහොතක හිත භාවනාවෙන් පිට ගියොත් ගිය බව දැනගන්න, ගිය හේතුව අඳුනගන්න. ඉතින් ඔය නිවර්ණ පහෙන් එකක් නිසා තමයි හිත භාවනාවෙන් පිට දිව්වේ. එතන නීවරණ පහ ගැන අපි සෑහෙන සවිස්තරාත්මකව කතා කළා. මේ කාරණා මෙපමණ අවධාරණය කරන්නේ කල්යාණ මිත්‍රවරුනි නැවත නැවතත්. නිකන් නන්තික කියාගෙන ගියා නම් ඇති කියලා හිතේ මොකටද ඔච්චර කියන්නේ? කියන්නේ කල්යාණ මිත්‍රවරුනි ඔබ භාවනාවට ගන්නා උත්සාහයේ කැපකිරීම ගන්න නිසා. කොපමණ වැඩපළ තියාගෙනද, කොපමණ වගකීම් තියාගෙනද, කොපමණ බැනුම් අහගෙනද මේ භාවනාවට එන්නේ? gedara භාවනා කරන්නේ මේ මුළු ලෝකෙින්ම මේ ප්‍රශංසා ලබමින් මේ මුළු ලෝකෙින්ම නිමාඩුවක් දීලා තොරන් එහෙම නෙමෙයිනේ. හැමෝගෙන්ම කවු කාගෙන්වත් හොඳක් අහන්න නැතුව. ඉතින් ඒ බඳු කැපකිරීමක් කර මේ භාවනාව නිකන් ගත වෙන්න නොදී එයින් ප්‍රයෝජනයක් තියෙන්න ඕන. එතකොට ප්‍රයෝජන ගන්න නම් මේ නීවරණ ටික අඳුනා ගන්න ඕන. එතන නීවරණ අඳුනා ගන්න නම් අර ජීවිතයේ තියෙන සාමාන්‍ය ජීවිතයේ තියෙන සංකීර්ණ භාවය අඩු කරගන්නත් ඕනේ. අපේ ගැන කතා කළා. කොහොම හරි ඩාපෝ වේවා මේ පුනරුච්චාරණය කරන්න අවශ්‍ය නැහැ. කොහොම හරි මේ නීවරණ අඳුන ගන්න, පහ වෙන වෙනම අඳුන ගන්න. එතකොට ඒ උපමා පහක් දීලා තියෙනවා. අපි ඒක කතා කළා, නැවත මතක් කළොත්. ඔය සිතිවිලි පස්සේ දුවන්න එන පෙළඹවීම හරියට ගත්ත ණයක් වගේ, කාමච්ඡන්දේ ණයක් වගේ. ඉතින් හැමදාම එකම දේ ගැන හිත හිත අර පොලී ගෙවනවා වගේ අපි ඉන්නවා. ව්‍යාපාදේ හරියට ලෙඩක් වගේ, සුවන වුණු ලෙඩක් වගේ. ඉතින් ඔක හැම වෙලෙම අපිට කරදරයි. ඉතින් තරහ තියෙන වෙලාවක අපිට කිසිම දෙයක සතුටක් දැනෙන්නේ නැහැ. කොච්චර වටිනා ආහාරයක වුණත් තරහ දැනෙන්නේ නැහැනේ. තරහ ඉන්න වෙලාවට ව්‍යාපාදයේ සාමාන්‍ය ජීවිතයේ සැපත් වහන. ආධ්‍යාත්මික ජීවිතයේ සුවය ගැන කවර කතාද? තීන මිද්දේ හිරගයක් වගේ. හිරගයක් ඇතුළේ ඉන්න කෙනාට ඒ නිදිමත උදාසීන භාවයේ නැමැති හිරගේ ඇතුළේ ඉන්න කෙනාට මෙලෝ සැපක් නැහැ. එයාට තියෙන එකම සැප නිදාගන්න එක තමයි. ඒතර මේ උදාසීනත්වයේ හිරගෙදර අඳුනගන්න. ව්‍යාපාදී රෝගේ අඳුනාගන්න, කාමච්ඡන්දේ ණය අඳුනගන්න. ඊළඟට ඔය උද්දච්ච කුච්ච තමන් ගැන ඕනෙමට වැඩිය කුම්බන කතාව, තමන්ව මට වැඩිය පල්ලෙහැට දාලා බැරි කෙනෙක් කියලා හකුල වන ස්වභාවයේ උද්දච්ච කුච්ච අඳුනගන්න හරියට දාසෙක් වැඩකාරයෙක් වගේ. එයා සමහරට රසවත් කෑම උයනවා, එයාට කන්න බෑ. ස්වාමියාට දීලා ඒ ඉතුරු වෙන එකක් කණ්ඩෝ, එක්ක කඩෙන් කණ්ඩෝ. ඒක තමයි දාසෙක්ගේ. එයා සැප මොකද්ද කියලා එයාට පේනවා. නමුත් ඒ සැප උරුම නැහැ. කෙනෙක් තමන්ව ඕනෙවට වැඩිය තක්ෂේරු කරොත් ඉහළට දැම්මොත් අධි තක්ෂේරු කළොත් නැතිනම් පුළුවන් ටිකක් බෑයි කියලා අනේ මට නම් බෑ කියලා පල්ලෙහැට දාගත්තොත් කුකුච්ච ඇත පෙනි පෙනි දුක් විඳිනවා සහ විචිකිච්ඡාව අනවශ්‍ය දැනුම් කන්දරා අපේ ඔළුව ඇතුළට දාගෙන එනේ නැහැම පොතම කියෝමින් හැම ගුරුවරයම මුණගැහෙමින් හැම දේශනේ මහමින් තමන්ගේ ඔළුවේ යකාගේ කම්මල වගේ කරගත්තොත් ඊට පස්සේ මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ වෙන් කරගන්න බැරි තරමට තමන් පත් වෙනවා දෘෂ්ටි කාන්තාරයකට. ඒතර විචිකිච්ඡාවට දීලා තියෙන උපමාව මහා කාන්තාරයේ සතර මන්දාවයි. හැම පැත්තෙම පාරවල් තමයි. කාන්තාරයක බැලුවම ඒ පාරක් නෑ. නමුත් කොයි පැත්ත බැලුවත් පාරක් වගේ තමයි පේන්නේ. ඉතින් මෙන්න මේ නීවරණ පහ අඳුනගන්න තියෙනකොට අඳුනගැනීම අතහරින්න බලන්න. අතහැරීම උත්සාහයෙන් කළ යුතු එකක්. සීයෙන් නීවරණ අඳුනගෙන වීරියෙන් අතහරින්න. එතන සිහියයි වීරියයි දෙකම මේ භාවනාවට අවශ්‍යයි. ඔය හිත එකඟ කිරීම නෙමේ භාවනාව කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න කල්යාණ මිත්‍රවරුනි මේ සිහියෙන් නීවරණ අඳුනගෙන වීරියෙන් ඒ නීවරණ අතහැරීම තමයි භාවනාව කියන්නේ. ඔය එකඟ කිරීම කොහාටවත් ගන්න හදන්න එපා භාවනාවට. මුලටවත් මැදටවත් අගටවත්. භාවනාව කියන්නේ හිත එකඟ කිරීම නෙමේ. නීවරණ අඳුනගන්න ඒව අතහරින්න. හිත දුවන බව අඳුනගන්න අතහරින්න. උදාසීන භාවය අඳුනගන්න ප්‍රබෝධයටපත් කරගන්න මනස. ඉතින් ඔය විදිහට මේ නීවරණ තමන් තුළ තියෙනකොට තියෙන බව දැනගෙන ඒවා අතහැරීම තුලින් කල්යාණ මිත්‍රවරුනි අන්න තමා තුළ මේ එකම නීවරණයක්වත් නැහැ කියන කාරණය තේරුම් පටන් ගන්නවා. ඒ කිසියම් වෙලාවක් එන්න පුළුවන් ඒ වෙලාවේ ඔය කියපු පහම නැහැ. ඔය නීවරණ පහම නැහැ කියන එක තේරෙයි. සමහරවිට එකක් නැති අවස්ථාදී දෙකක් නැති අවස්ථාදී ඔහොමම ගිහිල්ලා ඔය පහම හොයාගන්න බැරි අවස්ථාවක් ඒ භාවනාව තුළ. ඒක කොයි වෙලේද දන්නේ නැහැ. සමහරට වාහනේ යන ගමනේ හිත දිහා බැලුවොත් පෙනේ, රස්සාව කරන ගමන් පෙනේ, කොයි වෙලේ හරි කෑම ගන ගමන්. හැබැයි අර භාවනාව නිසයි. ඒ භාවනා කරලා ඇස්වාගෙන ඉන්නකොටම වෙන දෙයක් නෙමෙයි නේද? ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට කිසියම් මොහතක Tamanට තේරෙයි මේ මොහොතේ මා තුළ කිසිම නීවරණයක් නැති බව. ඒ කියන්නේ තව විදිහකට කියනවා නම් මම කියන්නේ ණයකාරයෙකු නෙමෙයි තවදුරටත්. මම කියන්නේ රෝගියෙකු නෙමෙයි. හිරබත් කන අයෙකු නෙමෙයි. කාගේවත් දාසයෙකු නෙමෙයි. කාන්තාරයේ අතරමං වූවෙකු නෙමෙයි කියන කාරණේ තේරෙයි. ඉතින් බලන්න කල්යාණ මිත්‍රවරුනි, ඉබඳු තත්වයකට තමන් උපමා කරලා මහා ණය ගැතියෙක්ව ඉඳලා ඒ ණය නිදහස් වුණාම කොපමණ සතුටක් දැනෙනවද? දීර්ඝ කාලීන නිදන්ගත රෝගයකින් පීඩා ඉඳලා ඒ රෝගයෙන් සුවපත් වුණාම කොපමණ සුවයක් දැනෙනවද? හිරෙන් නිදහස් වුණාම කාගිහරි දාස භාවයෙන් වහල් භාවයෙන් ඉඳලා ස්වාධීන වුණාම අතරමං ඉඳලා කාන්තාරේ නිරුපද්‍රිතව තමන්ගේ ගමනාන්තයට පැමිණුණාම සහ ඔය පහම එකවර සිද්ධ වුණාම වෙන වෙනම නෙමෙයි එකවර සිද්ධ වුණාම කොපමණ උද්දාමයක් හිතේ ඇති වෙනවද? මේ කාරණිය විස්තර කරනවා කෙනෙක් තමන් තුළ මේ නීවරණ පහ නැහැයි කියලා කිසියම් මොහොතක දැනගත්තහම පාමොච්ඡස්ස ජායති ප්‍රමෝදේ උපදිනවා. පාමොච්ඡස්ස ජායති ප්‍රමෝදේ උපදිනවා. අන්න අපි මෙතෙක් කාලයක් සංසාරේ හෙව්ව දෙයක් තියෙනවනේ. අර අපිට ලැබුණේ මාත්තුකල සැපක්නේ. ඒකටනේ අපි සැපයි කිව්වේ. ඒ සැප නෙමෙයි නියම ප්‍රමෝදය තමන්ගේ හදවතේ උපදිනවා. පාමොච්ඡස්ස ජායති පමුදි තස්ස ප්‍රීතිජායති ප්‍රමෝදයට පත්ුණහම ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. දැන් ඔය වචන වල සිවුම් වෙනස්කම් ඇති. ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. එතකොට ඕවා වෙනුවෙන් කොපමණ වියදම් කරනවද බලන්න, රණ්ඩු වෙනවද, නඩු කියනවද, ඊර්ෂ්‍යා කරනවද, ඌල්ලනවද, ඒත් නැහැ ලැබෙන්නේ අපිට. එතකොට ඒ කිසිවක් නැතුව මෙන්න මේ නීවරණ ටික අයින් කරගත්තොත් නිකම්ම ලැබෙනවා, නොයිලේම ලැබෙනවා. පාමුජ්ජස්ස ජායති, ඊළඟට ප්‍රමෝදේ ඉපදුනහම පමුදිතස්ස ප්‍රමෝදේට පත් වූයේ ප්‍රීති ජායති, ප්‍රීතිය උපදිනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්භති, ප්‍රීතිය මානසික ප්‍රීතිය නිසා ශරීරය සැහැල්ලු වෙනවා, ශරීරය සංසිඳෙනවා. දැන් මේ ශරීරය අපි මේක වෙන් කරනවානේ කායික මානසික කියලා. ඒ වෙන් කරාට කල්යාණ මිත්‍රෝනි ඔය දෙක එකට තමයි අපිට දැනෙන්නේ. කායික ප්‍රශ්නයක් අපේ හිතට ප්‍රශ්නයක්. මේක කායික ප්‍රශ්නයක් විතරක් කියන්න බෑනේ. මధుරයේ කනකොට දැනෙන වේදනාව කායික ප්‍රශ්නයක් කියන්න බෑනේ. ඒ වෙලාවේ බලන්න මානසික කොපමණ වදයක්ද. ඊළඟට මානසික ප්‍රශ්න කායට බලපාන. එතන මේ ශරීරයේ දැන් අපි ඇවිදිනකොට මේ පඩි පෙර නැගගෙන එනකොට අපිට දැනෙන බරක් තියෙනවනේ. එය අපි ශරීරයේ බර කීයද කියලා ඇහුවොත් ඔන්න අපි කියනවා කිලෝ 50යි 80යි 90යි කියනවා. ඒ අපිට දැනෙන බර නෙමෙයි. ඔය ඇවිදිනකොට, ඔය පඩි පෙළ නගිනකොට, කඳු නගිනකොට, ටික වෙලාවක් හිටගෙන ඉන්නකොට ඔය අපිට දැනෙන බරක් තියෙනවනේ. ඒ දැනෙන්නේ සම්පූර්ණයෙන් ශාරීරික බරම නෙමෙයි. ඒ වෙලාවේ තියෙන මානසික බරත් එක්ක. ඒක මනින්ද බෑ. මානසික බර මනින්න උසාම තරාදියක් හදලා නැහැ. ඔය නීවරණ වල බරත් එක්කයි අපිට දැනෙන්නේ. ඔය ජීවිතේ බර කියලා කියන්නේ ඔය ශාරීරික වෙහෙස නෙමෙයි. ඒ නීවරණ නිසා අපිට දැනෙන වෙහෙස. ඒ බව කෙනෙකුට තේරෙන්නේ ඒ නීවරණ නිසා අපි විඳින අතිරේක බරින් අපි නිදහස් වුණහම. එතෙක් දැනෙන්නේ නැහැ කෙනෙකුට. ඒ නිසානේ ඔය කෙනෙක්ගේ උසට සරිලන බරක් ගැන චක්‍රයක් තියෙන. එතකොට ඒ උසට සරිලන බරේ චක්‍රයට අනුව තමන්ගේ බර නියමිත ප්‍රමාණයට වැඩි කියලා කියන්නේ කිලෝ 5ක් වැඩි කියලා කියන්නේ තමන් හැම වෙලෙම කිලෝ 5ක් උස්සගෙන යනවා වගේ කියලා කියනවා. එහෙනම් කිලෝ 5ක බරක් අපි කරේ තියාගෙන යනවා වගේ. ඉතින් මේ බර ටික අඩු කරගත්තොත් ව්‍යායාම කරලා කෑම අඩු කළා අන්න දැනෙනවා කියනවා ඒ සැහැල්ලුව. අර අතිරේක බර විවිධ තිබ්බා. ඊට වැඩි කල්යාණ මිත්‍රවරුනි මේ නීවරණවල බර ඒ මනින්ද බැරි වුණාට ඒක අඳුනගෙන හොඳට තේරෙනවා. කාමච්ඡන්දයෙන් මනස ආතුර වුණාම, ව්‍යාපාදයෙන් ආතුර වුණාම, විචිකිච්ඡාවෙන් වල්මත් වුණු මනසක ඒ වෙලාවේ කොපමණ බරක්ද අපි විඳින්නේ කියලා. ඒ වෙලාවේ කොපමණ වෙහසක්ද විඳින්නේ කියලා. හොඳට බලන්න. උද්දච්ච කුක්කුච්ච නිදිමත, නිදි බර කියලානේ කියන්නේ, නිදි බර නැතිනේ. ඒක බරක්. උද්දච්ච කුක්කුච්ච මහ බරක්. තමන් පිළිබඳ ඕනෑමට වැඩිය පුම්බ ගන්න එක තියෙන ප්‍රමාණයටවත් තමන්ට පුළුවන් කියලා හිතන්නේ නැතුව බහැයි කියලා තමන්ව පසුබට කරන එකේ ඔක්කොම බරක්. එතන මේ බර දිමින් තිබ්බහම අන්න දැනෙනවා කායික වශයෙන් ලොකු සැහැල්ලුවක්. ඒ නිසා තමයි සෑහෙන වෙලාවක් කෙනෙක් භාවනා කරලා බලන්න දැකිටහම හරියම සැහැල්ලුව. වෙනද වගේ ඇවිදින්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ නැහැ. ලොකු බරක් වුණ නිකන් පා වෙනවා වගේ. ඔහේ ඇවිදිනවා. කිසි බරක් නැහැ. ඒ ඔය නීවරණ අයින් වුණාම දැනෙන සුවය. ඒතර මේ නීවරණින්ද මේ ශරීරයේ මොන දුකක්ද විඳිනවා ඇත්තේ. අන්න නීවරණ ටික අයින් වුණාම ප්‍රමෝදේ උපදිනවා. ප්‍රමෝදේ නිසා ප්‍රීතිය හිතේ ඇති වෙනවා. හිතේ ඇති වෙච්ච ප්‍රීතිය නිසා පීති මනස්ස කායෝපස්සම්බති මේ ශරීරය සංසිඳෙනවා. ශරීරය කිව්වහම දෙයක් නෙමෙයි, මෙතන ක්‍රියාකාරීත්වයන් ටිකක් තියෙනවා. මොනවද? දැන් සංසිඳෙනවා කියන්නේ ක්‍රියාකාරීත්වයන් දෙයක්. දැන් මේ වීදුරුව සංසිඳෙනවා කියන්න බෑනේ, ඒක සංසිඳෙන්න දෙයක් නෑ. ඒතර සංසිඳෙන්න නම් ක්‍රියාකාරීත්වයක්. මේ ශරීරය කිව්වහම අපිට දැනෙන, අප දන්නා, අඳුනගෙන තියෙන ක්‍රියාකාරීත්වයන් ටිකක් තියෙනවා. ආස්වාද ප්‍රස්වාද, රුධිර සංසරණය, හෘද ස්පන්දනය, ආහාර ජීර්ණය, දැන් ඔවගේ ඊළඟ මොළේ ක්‍රියාකාරීත්වය, ඔවගේ ක්‍රියාකාරීත්වයන් ටික. ඒතර මේ ක්‍රියාකාරීත්වයන් කෙනෙක්ගේ මනසක් ආකූල නම්, ව්‍යාකූල නම්, ආවේගශීලී නම්, ඔය හැම කායික ක්‍රියාකාරීත්වයක්ම කල්යාණ මිත්‍රවරුනි බරක්, ශරීරයට අනවශ්‍ය බරක්. ඕනෑම වෙලාවක බලන්න ආවේගශීලී වෙලාවක හුස්ම කොහොමද කියලා, කොච්චර බරක්ද වෙන හලුවල. හෘද ස්පන්දනය කොච්චර වේගෙන්ද නාඩි වැටෙන්නේ. ඊළඟට බලන්න ආහාර ජීර්ණය කොච්චර වැඩිපුර එන්සයිම් එනවද, ඒ ඔක්කොම බලන්න. ඊළඟට මොළේ ක්‍රියාකාරීත්වය. එතන මේ ශරීරය කියලා අපිට ඔය දැනෙන්නේ ක්‍රියාකාරීත්වයක්. එතන මේක යකාගේ සම්හල වගේ, කිසිම පිළිවෙලක් නැහැ, ක්‍රමානුකූල බවක් නැහැ, විවේකයක් නැහැ. දැන් මනස තුළ ප්‍රීතිය උපදිනකොට, ප්‍රීතියෙන් පිරුණු මනසක් බවට පත් වෙනකොට, අන්න මේ කායික ක්‍රියාකාරීත්වයන් සැහැල්ලු වෙනවා, සංසිඳෙනවා. දැන් හිත ශරීරයෙන් අනවශ්‍ය ඉල්ලීම් කරන්නේ. ඒ වෙලාව ඒ ප්‍රීතිය හිත හොඳටම සතුටින් පිරලා තියෙන වෙලාවක මහ ගොඩක් කෑම ඕනේ නැහැ, හුඟක් නිදා ගන්න ඕනෙත් නැහැ, ඒ මොනවත් එහෙම ලොකුවට ඕනේ නැහැ. වැඩි පැය ගණන් එදි වෙනකල් රූප වහිනී බලන්න ඕනේ, මොනවත් ඕනේ නැහැ. ඉතින් බලන්න ඒ වෙලාවට හිත සතුටින් පිරලා තියෙන වෙලාවට નિરાයාසයෙන්ම ශරීරයේ හැම සෛලයක්ම විවේක ගන්න, හැම පද්ධතියක්ම ශරීරයේ විවේකයටපත් වෙනවා. අන්න කායෝ පස්සම්බති, පස්සද්ධ කායෝ සුඛං වේදේති. කය සංසිඳුණු කල්හි අන්න හැප විඳින්න පටන් ගන්නවා. එතෙක් කල්යාණ මිත්‍රරුනි අපි ජීවිතේ සැප නෙමේ විඳින්නේ. එයයි කිව්වේ සැප වගේ දෙයක්කට අපි රැවටිලා ඉන්නවා. සැප නෙමේ විඳින්නේ, මහා දුකක් විඳින්නේ. මේ ශරීරයටත් වද දිදී, ශරීරයටත් අනවශ්‍ය බරක් දිදී, ඇහැට අනවශ්‍ය කාර්යයන් පවරමින්, කනට, නාසයට, දිවට, සමස්ත ශරීරයට. මොකද අපි අර සැප හොයන යාචකයන් නිසා, ඉතින් බලන්න යාචකයන් විවේක ගන්න වෙලාවක් නැහැ නේද? හැම වෙලේම යන හැමෝගෙම දුන්නත් නැතත් ඔය යන අයගෙන් කීයෙන් කී දෙනාද සිගන්නන්ට මුදලක් දෙන්නේ? නමුත් හැමෝගෙම ඉල්ලනවන්ට කොච්චර වෙහෙසක්. ඒ වගේ හැම මොහොතකම කණින් අපි හිඟමන්නේ යදිනවා, ඇහෙන් හිඟමන්නේ යදිනවා, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්. දැන් අවශ්‍ය නැහැ. ඒ ඉල්ලපු ටික මෙතනම තියෙනවා. ඒ තියෙන බව දැනගත්තාම ශරීරය සංසිඳෙනවා. ශරීරය සංසිඳුනහම අන්න ඒ සැප නැමැති, ඒ අපි මෙතෙක් කාලයක් සංසාරේ පුරාම හොයා නොලැබුණු ඒ ආධ්‍යාත්මික සුවය සැප මෙතනම තියෙනවා කියන එක විඳින්න පටන් ගන්නවා. නිකන් ඈතින් දැක්ක නෙමෙයි. පස්සද්ධ කායෝ සුඛං වේදේති. කය සංසිඳුණු කල්හි සැප විඳිනවා, විඳින්න පටන් ගන්නවා. අන්න හිතිනුත් සැප විඳිනවා, කයිනුත් සැප විඳිනවා. දැන් මේ භාවනාවේ ඇතර බලන්න, භාවනාව මේ මහා දුකක් දුකක් කියන කෑ ගහන්නේ හැමෝම. මේ භාවනා කරන්නේ දුක හින්දා, භාවනාව දුකක්. භාවනා කරන කෙනෙක් දැක්කහම ඉතින් ওই මූණ බිම බලාගෙන අපි හිතෙන්නේ එහෙම නිකන් සංසාරේ කලකිරিলা හැම එකක්ම දුකයි දුකයි කිය කීම ඒ ඔක්කොම ඇත්ත. නමුත් මෙතන බලන්න මේ බුද්ධ දේශනාව තුළ මේ සමීකරණය තුළ එකින් එකට එන සමීකරණයක් කියවනේ. නීවරණ තමා තුළ නැති කල්හි ප්‍රමෝදය උපදින්නේය, ප්‍රමිදිත වූයේ ප්‍රීතිය හටගන්නේය, මනස ප්‍රීතියට පත් වූ කල්හි කය සංසිදෙන්නේය, කය සංසිදුණු විට සැප විඳින්නේය. එතකොට මේ භාවනා යෝගියා කියන්නේ මහා සැප විඳින කෙනෙක්. හැබැයි මොනවත් බලලා අහලා හිත හිත විඳින සැපක් නෙමෙයි, සියල්ලේට තමන්ගේ තිබුණු ගැටි භාවය අතහැරීම තුළ මනසිනුත් කයනුත් මහා සැපක් විඳිනවා. සුඛං වේදේති විඳින්නේය සැපක්. සුඛිනෝ චිත්තං සමාධියති. සැප විඳිනුයේ සැපේටපත් වූයේ සිත සමාධිගත වන්නේය. එතන මෙන්න සමීකරණය. දැන් ඔය සමීකරණය අපි දන්නේ නැති නිසා පටලවාගත්ත නිසානේ සංසාරේ ඇවිද්දේ. එතකොට දැන් මෙන්න නියම සමීකරණයේ බුදුහාමුදුරුව පෙන්නලා දුන්නා. දැන් විද්‍යාවේ සමීකරණ තියෙනනේ අපි දන්නේ නැතුව කාලයක් ඉඳලා ඔන්න කවුරු හරි විද්‍යාඥයෙක් ඒ නියම සමීකරණයේ නියම සූත්‍රය හොයලා දෙනවා. ඒතර හරි කෙටි ඊට පස්සේ. ඒතර මෙන්න කෙටිම කෙටි සාරාංශ කරපු සූත්‍රය. ඒතර හිත දැන් සමාධිගත කිරීමනේ අපේ කාටක් තියෙන ප්‍රශ්නේ භවනාවේදී. එතකොට සමාධිගත කරනවා නෙමෙයි හිත එකඟ කරනවා නෙමෙයි. කය සංසිඳුනහම සැප කියන එක ජීවිතයේ තුලම ලැබෙනවා. ජීවිතයේ තුල තමන්ගේ සැප තියෙන බව දක්නා සිට ආයි කොහේවත් දුවන්නේ නැහැ. මොකටද දුවන්නේ දැන්? මෙච්චර කල් දුවලා හොයපු දේ මෙතනම තියෙන බව දැනගත්තාම දැනගත්තා විතරක් නෙමෙයි තමන් සිතින් සහ ගතින් එය භුක්ති විඳින්නට පටන් ගත්තාම ආයි මොකටද හිඟමන්නේ? මොකටද මහන්සි වෙන්නේ? අන්න નિરાයාසයෙන් මනස එකඟ වෙනවා. નિરુત્સાහයෙන් එකඟ කරනව නෙමෙයි, එකඟ කරන්න කොපමණ උත්සාහ කළත් කල්යාණ මිත්‍රවරුනි එය කවදාවත් වෙන්නේ නැහැ. මේ න්‍යායේ අනුගමනය නොකළොත්, මේ ධර්ම මාර්ගයේ නොපිහිටියොත්. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූයේ හිත සමාධිගත වෙයි. ඒතර දුකට දුක නිසා නෙමේ හිත සමාධිගත වෙන්නේ, ඒ ආධ්‍යාත්මික සැප නිසා. ඒතර හිතිනුත් ගතිනුත් කෙනෙක් සැහැල්ලු නම්, හිතිනුත් ගතිනුත් කෙනෙක් සුවපත් නම්, ප්‍රශ්නයක් නැත්නම් નિરાයාසයෙන්ම මනස ඒ තමන් විඳින සැපයට එකඟ වෙනවා. වෙන කොහාටවත් නෙමෙයි. අර තමන් කයනුත් මනසිනුත් සමස්ත ජීවිතයෙන්ම වින්දනය කරන සැපක් තියෙනවනේ ওই විදිහට ඇවිල්ලා. අන්න ඒ සැපට තමන්ගෙම හිත යොමු වෙනවා, ඒකාග්‍ර වෙනවා. ඒ નિરાයාසයෙන්ම හරියට කාන්දමකට ඇදිලා යනවා වගේ ඒ નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ව්‍යාකරණ බැලුවක් තියෙන්නේ මේ කරනවා කියලා නෙමෙයි. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූයි හිත සමාධිගත වෙයි. හිත සමාධියටපත් වෙයි. කරගන්නවා නෙමෙයි, නිකම්ම වෙනවා. එනිසා සමාධිය කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක්. මිස භාවනාව නෙමෙයි. භාවනාව තමයි කලින් කිව්වේ අපි මෙච්චර කාලයක් කතා කළේ භාවනාව. හැබැයි ඒ පියවරවල් ටික අඳුනගන්න නැතුව, ඒ පියවරවල් වල ගමන් කරන්නේ නැතුව කනගාටුවට කාරණේ වාඩි වෙච්ච ගමන්ම හිත එකඟ කරන්න, හිත එකඟ කරන්න පොරකන. මහා වෙහෙසක් මහා සටනක් කරනවා හිත එකඟ කරන්න. අවුරුදු ගාණක් කල්යාණ මිත්‍රවරුනි ඔය විදිහට හිතේක කරන්න හැදුවට වෙන්නේ නැහැ. හිත දුවන හේතු තියාගෙන. තමන්ගේ ජීවිතයේ මහා දුකක් නම් කවදාවත් හිත එකඟ වෙන්නේ නැහැ. ඒ ජීවිතයේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න ඕනේ නැහැ භාවනාවට. භාවනා ප්‍රතිඵල ගන්න මේ මෙතන හදාගන්න ඕනේ. හිත සුවපත් කරගන්නට ඕනේ. ඒ සුවපත් වුණාම අන්න නිකම්ම හිත සමාධිගත වෙනවා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි අඳුනාගන්න නීවරණ ටික වචන වලින් නෙමෙයි, සිංහලෙන්, පාලියෙන්, ඉංග්‍රීසි වලින් නෙමෙයි, ස්වභාවයෙන් අඳුනගන්න, ක්‍රියාකාරීත්වයෙන් නීවරණ තේරුම් ගන්න. නීවරණ කියන්නේ දෙයක් නෙමෙයි, පෙළඹවීම, සිදුවීම. එතන මේ මොහොතේ මා තුල සිද්ධ වෙන්නේ කාමච්ඡන්දේ ක්‍රියාවලියද, ව්‍යාපාදේ ක්‍රියාවලියද, තීනමිද්ධේ ක්‍රියාවලියද බලන්න හඳුනාගන්න. අපේ ළඟ ඕවා නැහැ කියලා මතු පිටින් උත්තරයක් දීලා සෑහීමකටපත් වෙන්නේ නැතුව ගැඹුරට ගිහිල්ලා හඳුනාගන්න. අඳුනගෙන එයින් ඈත් වෙන්න වීර්ය කරන්න. එතකොට මේ වීර්ය කිරීම තුළ කිසියම් මොහොතක් එළඹෙන්නට පුළුවන් මේ සියලුම නීවරණ තමන්ගෙන් ඈත්මෑතුණු. හරියට හැම වලාකුලක් ඈත්මාත් වෙලා පුන් හඳ තියෙන්නට පටන් ගන්න මොහොතක් ඒ. ඒකට අහත දිහා බලාගෙන ඉන්න ඕනේ. ඒ වලාකුල් පිරි ආස දිහා බලාගෙන ඉන්න කෙනෙකුට තමයි වලාකුල් ඈත්මැස්වි ඒ සොලස් කලාවෙන් පිරිපුන් සඳ බබලනවා පේන්නේ. ඉතින් ඉස්සල්ලාම බැලුවහම හඳ නෙමෙයි පේන්නේ වලාකුල්. වැඩි වලාකුල්, කළු වලාකුල්, සුදු වලාකුල් ව තමයි පේන්නේ. ඒ පේන දේ බලන්න. ඒ බලා ඉඳීම තුළ, සිහියෙන් බලා ඉඳීම තුළ තමන්ට පුළුවන් ඒ නීවරණ නැමැති වලාකුල් ඈත්මෑත් කරලා දාන්න. පුන්සඳත් එක්ක කරන්න දෙයක් නැහැ. මොනවා කරන්න? මේක වරද පුන්සඳේ නෙමෙයි, වලාකුල් වලින් වැහිලා තියෙන නිසා. අපයි ඒ සඳයි අතර වලාකුල් තියෙන නිසා ප්‍රශ්නේ. ඒ වගේ මේ සමාධියයි සමනුයි අතර නීවරණ තියෙන එකයි ප්‍රශ්නේ. මේ නීවරණ ටික අයින් කළාද සමාධිය නිකම්ම මතුවෙනවා. විරායාසයෙන්ම මනස සමාධිගත වෙනවා. එතන අන්නේ එබඳු සමාධියක් තමයි ධර්මයේ වර්ණනා කරලා තියෙන්නේ. ওই නීවරණ කියාගෙන එතන අපි තව කලින් කතා කරන්නේ සුසුකම් හතරක් ගැන. තමන්ගේ හිතටම තමන් දුක් කියා ගන්න විදිහේ වැරදි ලෝකයට කරන්නේ නැතුව ජීවිතේ තමන්ට තියෙන දේ තෘප්තිමත් වෙලා, ලද දේ සතුටු වෙලා, ඊළඟට කොහෙවත් ගිහිල්ලා යන යන තැන අහන අහන දේවල් වල කුණු එකතු කරන කුණු භක්තියක් බවට තමන් පත් කරගන්නේ නැතුව, ඒ කියන්නේ එකතු කරගෙන කුණු ඇවිල්ලා පස්සේ අපි ප්‍රශ්නේ කතා කරන්නේ අපිට මේ ප්‍රශ්නේ තිබ්බාරය මෙහෙම එහෙම නැතුව, ඒවා නිමිති විදිහට ගන්න නැතුව සහ ජීවිතයේ සිහියෙන් ගත කරන්න පුරුදු වෙලා මෙන්න මේ කාරණා හතරෙන් කෙනෙක් යුක්ත වුණහම අන්න යා සුදුස්සෙකු වෙනවා. විවේකීව වාඩිවි භාවනා කරන්න. එතන ඒ සුසුකන් නැතුව වාඩි වුණාම ඔය ප්‍රශ්න ගැනමයි විසඳන්න හදන්නේ අපි. දෙන්සාල සාමාන්‍ය ජීවිතෙත් ටිකක් හදාගන්න ඕනේ ක්‍රමවත්. එහෙම නැතුව භවනා කරාම ප්‍රතිඵල තියෙනවා. ඒක ආධ්‍යාත්මික ප්‍රතිඵල නෙමෙයි අප කලින් කතා කරන්නේ. අසනේ බඩු වෙන්න පුළුවන්, මතකේ වැඩි වෙන්න පුළුවන්. එහෙම ප්‍රතිඵල තියෙනවා. ඒව ලෞකික ප්‍රතිඵල. ඒ වගේ වරදක් නැහැ. හැබැයි අපි ඉතහා යන ගමනකට නෙමෙයි ආතබල තියෙන්නේ. ඒ නිසා ඒ මූලික සුසුකන් හතර දිහා නැවත නැවත බලමින් හදාගන්න, හදාගෙන අන විවේකයෙන් යුතුව වාඩි වී තමන්ගේම මනස විශ්ලේෂණය කර මේ නීවරණ අඳුනගන්න අඳුනගෙන ඒවා අතහරින්න බලන්න. ඒතර නීවරණ අතහැරියාම ඔය නීවරණ පහම තමාගේ මනසේ නැහැ කියන එක කිසියම් මොහොතක දැක්කාම මහ විශාල ප්‍රමෝදයක් ඇති වෙනවා. හිතලා දැම්මට නීවරණ නැහැ කියලා මමත්වයෙන් එන ආඩම්බරයක් නෙමෙයි ස්වභාවික ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය නිසා හිතේ ප්‍රීතියක් ඇති වෙනවා. මනස ප්‍රීතියට පත් වුනහම මනෝද්වාරය ප්‍රීතියේ උල්පතක් බවට පත් වුනහම ආයේ මනෝද්වාරය කොහෙවත් යන්නේ නැහැ සැප හොයාගෙන. ඇහැ කන ඇහැට සැපෝනින්ද නෙමෙයි රූප බලන්නේ මනසට සැපෝනින්ද. දැන් මනස තුලම සැප ගබඩාවක් ඉදි වුනහම ආයේ මනස ඇහෙන් ඉල්ලන්නේ නැහැ සැප. ආයේ මනස කනෙන් ඉල්ලන්නේ නැහැ සැප. ප්‍රීති මනස ප්‍රීතියටපත් වුනහම කායෝපස්සම්බති ශරීරය සැහැල්ලු වෙනවා. ශරීරයේ ධනවශ්‍ය වඩ දෙන්නේ ශරීරයේ සංසිඳෙනවා. ශරීරයේ හැම ක්‍රියාවලියක්ම සැහැල්ලුවටපත් වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති ශරීරය සම්පූර්ණයෙන්ම සැහැල්ලු වුනහම අන්න ජීවිතේම සැප විඳිනවා. ඒ විඳිනවා සැප භුක්ති විඳිනවා. සැප විඳිනුයේ සුඛිනෝ චිත්තං සමාධියේ නිරායාසේම සිත සමාධියට පත්වේ. එතකොට මෙන්න ආධ්‍යාත්මික ප්‍රතිඵල ලැබීමේ සූත්‍රය. මේ සූත්‍රය මතක තියාගන්න. මේ සූත්‍රය තේරුම් ගන්න. මේ සමීකරණය නැවත නැවත විග්‍රහ කරමින් අඳුනා ගන්න. ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න. භාවිතා කරන්න, පුහුණු කරන්න, භාවනා කරන්න ওই විදිහට. සමාධිය අත ළඟම තියෙනවා. කවුරුවත් දෙන්න ඕනේ නැහැ සමාධිය. කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නැහැ. ඊවර දිවස්තු කල්හි ස්වභාවයෙන්ම සමාධියේ උල්පත ඇදෙනවා. අන්නේ සතුටින් යුතුව කල්යාණ මිත්‍රවරුනි අපේම මනසේ ගැඹුරට ප්‍රධානය යොමු කරමු. නමෑති සිටිවිලි එනමෑති හොඳට ඒ එන සිටිවිලි අඳුන ගන්න. බලහත්කාරයෙන් සිටිවිලි නතර කරනවා වෙනුවට සිතිවිලි ඇවිත් ගියාවේ. ඔය හිතෙන කිසිම සිතිවිල්ලක් ගැන ඔබ විහිදෙට පත් විය යුතු නැහැ. යන් සිටිවිල්ල පසුපස ඔබ ලුහුබඳිනවා නම් දුවනවා නම් ඇති කරගන්න සිහිය දුවන බව පිළිබඳ මේ මොහොත තුළ පූර්ණ වශයෙන්ම විවේකයක් දකින්න. කිසිවක් ගැන ඕනෑකමින් සිටීමත් අතහරින්න. එක මොහොතක් සංසාරයේ විවේකයට ඉඩ දෙන්න. බහුල ඔබේ මනසට ආධ්‍යාත්මික විවේකය අතුනා දෙන්න. සිතිවිලි ඇවිත් යයි පුහුණු කරන්න ඔබේ සිත සිතිවිලි ඇවිත් යන බව දකින්නට එන සිතිවිලි වලට ඇමිනෙන්නේ නැතිව පටලැවෙන්නේ නැතිව ඔබේ හදවත, ඔබේ මනස සහ ඔබේ ශරීරය ආධ්‍යාත්මික නිධානී භාණ්ඩාගාරයේ බව අඳුනා ගන්න, දකින්න, ධර්මයේ තියෙන්නේ එතනයි, සැප තියෙන්නේ එතනයි. එතන සැප ඇති බව දකින, විඳින හිත නිරායාසයෙන්ම එකඟ වෙන බව, සමාධිගත වෙන බව අත්දකින්න. ඒ සඳහා අවශ්‍ය විවේකය සහ ශක්තිය හැම දෙනාටම තෙරුවන් සරණින් සේවා.